విజిత బేరుగొడ మంత్రిత్వమా?
గారు మూలాసనారుడ మంత్రిత్వమని మహాజన ఆరక్షక పనత విధి విధాన అనువ హదిసి నీతి దీర్ఘ కిరీమే యోజనావట అదాస్ దక్వన్నట అవస్థా లభీమగిన మన సతుటు వేనో అపి దాన్నో మాస దెకాయ దిన హయక్ పమన గత వేలా తీన పాస్కు ఇరిదా ప్రహార ఈ పాస్కు ఇరిదా ప్రహారేం మినిష్ జీవిత నెతి ఉనా వితరక్ నెమే మెరటే ఆర్థికే సమస్త సంస్కృతిక సమాజ పరిసరయాత్ దడి దిదరీమకట లక్కు అపి నిరంతరవమ కథాకరణ జాతిక ఆరక్షావ జాతిక ఆరక్షావ తీయండు రటక్ విధిహట జనతావటి బియన్ సెకండ్ త్వరవ జీవత్వీమట మెరటే ఆర్థిక సంవర్ధని అత్పత్ కరగనీమట జనతావగే అభిలాషాన్ ముదున్పత్ కరగనీమట జాతిక ఆరక్షావ కీనక వెదగత్త జాతిక ఆరక్షావట తర్జనయాక్ ఎల్లవెన వెలావకది హదిసి నీతి వగే నీతి సమ్మత కరల ఆరక్షక హముదావట బలతల దీల ఏ త్రస్తవాదే మర్దనే కరల జన జీవితే అతాతత్వట పత్కరగన్నటో ఇది సియల్లట పలము రటగన హితనవన రటే జాతిక ఆరక్షావట ముల్తన దిండు ఏక పిలిబంది వివాదయాక్ నే హబే జాతిక ఆరక్షావట ముల్తన దినా వగేమ రటే అనేక్ శామ క్షేత్రేక పిలిబంద వాదానయము కల్ల ఏ శామ క్షేత్రేకటమ ఆరక్షావ లభినటో హబే అపి దకినో అద మే జాతిక ఆరక్షావ గెన కథాకరణ గమ రటే ఆర్థికే పిలిబంద ఆరక్షావక్ నెతి వేలా తీనో అద వెనకొట మే ఆండువే బరపతల ఉత్సాహక తీయనో రాజ్య బ్యాంకు పౌద్గలికరణే కిరీమే బరపతల అవధానమకట లక్ వేలా తీయ రాజ్య బ్యాంకు సేవక వృత్తి సమితి సదాం కరణ మే రాజ్య బ్యాంకు అటక్ తీయనో మే అట పుద్గలిక కర్ణే కిరీమే బరపతల ఉత్సాహక మే ఆండు ఏదినోకి అపి దన్నో రటే మూల్య స్థావరత్వ వగేమ ఆండోట హదిసి అవస్థావక దినాయదీమ జనతావకి తెంపతు బారగనీమ జనతావకి విశ్వాసి దినాగిన మూల్య క్షేత్రట ఆరక్షావ సపే అన్నట మీ రాజ్య బ్యాంకు విశాల కార్యభార్య అక్కర్ర అపి దెక్క పహుగే దవస్సల పుద్గలిక బ్యాంకు కడావెడనకొట ఏ గణుదనుకరువాన్ అనారక్షిత తత్వట పత్తెనకొట రటే మహాజనతావ తవతవత్ కిట్టునే సమీపునే రాజ్య బ్యాంకు జాతీయ మహా పాన్ పహంటబ విధిట అభిహందున లంకా బ్యాంకు జనతావగే హదవత జనహద దినాగత బ్యాంకు విధిట మహాజన బ్యాంకు హద అద మే బ్యాంకు పౌద్గలిక కరణే కిరీమే అవధానం ఒకటి లక్కలా తీరు అద మహాజన బ్యాంకు ఇవగే లంకా బ్యాంకు ఎతులు మీ రాజ్య బ్యాంకు వల్ల సేవకు ఏ ఊర్తి సమితి కలబలేట పత్తులా తీయను మొగద ముదల్ల మెత్తు మాగిన విశ్వాసి అక్నే మొగద ఎత్తుమా అపి దాన్నో మానహిమికన్ కౌన్సిలేట్ గిహిల్ల లంకావ వరదకరు వ్యక్తి విద్యట పిలిగత్త అమతివరి ఇది ఏనిసా అపి విశేషం మతాకరణం మొగద అయవే యోజన వల్ల తితా పెహదిలివ తీయనవా కొటాస్ నికుత్ కిరీమాక్ కరణ అఖిల్ బ్యాంకు వృత్తీయ సమితి అద మే పిలిబంద ఒక కథాకరణ కొట్టు ముదల్ అమతితుమా మంగళ సమృద్ధి మతితుమా నివేదన నికుత్ కల్ల కీనో మే బ్యాంకు పుద్గలీకరణే కరణినే హెబై నాయకర నికుత్ కిరీమాక్ కరణ అఖిల్ హెబై అపి దాకి దన్నవ మే నికుత్ కరణ నాయ నాయకర యామ్ కిసి మొహతక కొటాస్ బావట పరివర్తన ఉనోత్ మే కొటాస్ స్వీకరణ కొట్ట అనివార్యమా పౌద్గలీకరణే వినో మేకట తమై ఆండు ఉత్సాహకర ఆండు హుంగక్ వెలావట అక్క పెన్నల నంగి పౌరువట నంగన న్యాయక్ తమై అనుగమనే కర ఇది అనిసా మే ఆండు గని విశ్వాసియాక్ నే అపి రటే జాతిక ఆరక్షావట ముల్తన దిన వగేమ రటే మూల్య క్షేత్రీ ఆరక్షావట ముల్తన దిండు ఎనిసా మే ఆండు వగకీతు ఎమతివరు అది మెతని ఇన్నోది గినిక ప్రశ్న ఇది అపి ఎమతి ఎమతివరే కీతుట మంగిత ఇతాన్ని కౌరుత్ పేండి నే మెతన వగకీతు ఎమతివరి అపి ఆండు అహనం మొకాద్ద మే మూల్య క్షేత్రి ఆరక్షా వెనువి అపిట ఉత్తరే అద్దెండ మే బ్యాంకు పుద్గలికరణ అది నెద్దకీన కారు కౌరుత్ నే ఇక్కడ ఉత్తర దిండ కౌరుత్ నే ఇదే అద జాతిక ఆరక్షావ పిలిబందవ విశేష కార్యగది అదిసి నీతి దీర్ఘ కిరీమే మే వివాదేట ఆండు పక్షే ఉత్తర దిండ పులం వగకీతు ఎమతి వరే ఇది అపిట కొహమక్ పెనను మే బ్యాంకు వల్ల ఆరక్షావ కీనక నెతివేరు ఇది ఏనిసా మేరటే మూల్య క్షేత్ర ఆరక్షావ అపిట అవశ్యాయి ఆర్థిక ఇస్సరాటి అండ మూల్య సురక్షిత ఇతావెదగత్త దేనిసా మే ఆండు అపి అవధాన ఏమో కరణ మే ఆ బ్యాంకు పుద్గలీకరణే కిరీమేన్ వాళ్ళకిన్నటికి ఏకమ విశేషం మతక్కరండటోను సౌఖ్య క్షేత్రే గత్త అధ్యాపన క్షేత్రే గత్తే బహుమ అనారక్షిత దత్తే గతీయండి ఒకది అపి లెక్క పహుగే దవస్సుల మే సౌఖ్య క్షేత్రే సిద్ధవిలా తీయను ఏ అక్రమికతావా దూషణ్యాన్ని గన బహు మాధ్య కథాకరణం ගර්භණි මාතාවන්ට බහල බාල බෙහෙත් පොවන මට්ටමකට අද මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පත් වෙලා තියෙනවා. ඒ වගේම පිළිකා ඖෂධ හරහා විශාල ජාවාරමක් තියෙනවා. ඒකේ බිලියන 20කට වැඩි වංචාවක් තියෙනවා කියලා රජයේ වෛද්‍ය සේවක සංගමය අද චෝදනා කරනවා. හැබැයි මේ චෝදනාවලට අද පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒවට මඩවලින් පිළිතුරු සපයන එක තමයි කරන්නේ. අනිත් පැත්තෙන් අගමැතිතුමා ගැන විශේෂයෙන් මතක් කරන්න.
අගමැතිතුමාට විනාඩි 2ක්
තියෙනවා. ජාතික ආරක්ෂාව ගැන කතා කරනකොට එතුමාගේ මූලිකත්වයෙන් මේ ආණ්ඩුවද තේරීම් කාරක සභාව පත් කරගෙන මේ තේරීම් කාරක සභාව හරහා ආණ්ඩුවේ තියෙන කුණු සෝදන ලොන්ඩරියක් බවට මේ තේරීම් කාරක සභාව පත් වෙලා තියෙනවා. අපිට මතකයි මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වෙන වෙලාවේ අර්ජුන ඇලෝසිස්ට චෝදනා එල්ලනකොට, අර්ජුන මහේන්ද්‍රන්ට චෝදනා එල්ලනකොට, අර්ජුන මහේන්ද්‍රන් නැතුළු ඒ ආණ්ඩුවේ සියලු දෙනා බේරගන්න අගමැතිතුමා මොකද කරේ? පිටිපන කියන කමිටුවක් පත් කරා. ඒ පිටිපන කමිටුවේ තමන්ගේ නීතිඥයෝ දාලා කිසිම දෝෂයක් වුණේ නැහැ, කිසිම වංචාවක් සිදුුනේ නැහැ කියලා මේ නිලධාරීන් සහ තමන්ගේ ඇමතිවරු සහ තමන් නිර්දෝෂීභාවයට පත් කරගත්තා. හැබැයි මහ බැංකුවේ බැඳුම් කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාවේ තොරතුරු එළියට එනකොට මොකද්ද කියන එක තත්ත්වය අපිට තේරුණා. මුදල් ඇමතිතුමාටත් ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අද ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව පිළිබඳව ජාතික ආරක්ෂාව බිඳවැට්ටීම සඳහා වග කියන්න ඕනේ ආණ්ඩුව. එහෙමනම් ආණ්ඩුවේ නිර්දෝෂීභාවය සඳහා පවත්වගෙන යන මේ තේරීම් කාරක සභාව විහිළුවක් එක ලොන්ඩරියක් බවට පත් කරගෙන තියෙනවා මේ ආණ්ඩුව. ඉතින් ඒ වගේම අගමැතිතුමා මේ රට හැමෝම කියන්නේ ශාල බොරු. ජනතාව හැමෝම මුසාවන් දෙඩල ජනතාව නොමග යන තත්වයකට මේ අගමැතිතුමා පත් වෙලා තියෙනවා. මොකද අගමැතිතුමා පහුගිය දවස්වල කිව්වා මේ ලංකාවේ පිදුරු නැත්නම් පොල්ලතු සෙවිලි කරපු මැටි ගහපු වරිච්චි බිච්චි බිත්ති වරිච්චි බිත්ති තියෙන නිවාස දකින්න ලැබෙන්නේ නැහැ. ඒවා දකින්න තියෙන්නේ සංචාරකයන්ගේ ආකර්ෂණය සඳහා හදපු නිර්මාණය කරපු ඒවා කියලා. ඒ නිසා
මැටි පන්තුව අවසන් කරන්න
මට ජානකවක් කුඹුර මන්ත්‍රීතුමාගේ විනාඩි කීපයකුත් ගන්න කියලා කිව්වා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. විශේෂයෙන් ඒ නිසා මම අගමැතිතුමාට අභියෝග කරන පුළුවන් නම් මොනරාගලට එන්න. අපි මොනරාගල දිස්ත්‍රික්කේ පෙන්නනම් මේ පොල්ලතු සෙවිලි කරපු වරිච්චි බිත්තිතිය සහිත නිවාස නොමැති බොහෝ පිරිසක් ඉන්නවා. මම ඕනම් වසම් වශයෙන්ුත් කියන්නම් එතුමා අභියෝග කරනවා නම්. හැබැයි එතුමා ප්‍රායෝගික කෙනෙක් නෙමෙයි. එතුමා බිම්මට්ටමේ ජනතාවත් එක්ක පෑහෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි එතුමා පට්ටපල් බොරු මේ මාධ්‍ය හරහා ජනතාව නොමග යවන්න කටයුතු කරන්නේ. ඒකම විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ සමෘද්ධි ව්‍යාපාරය දිලිඳුකම පිටු දැකීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කරන මේ සමෘද්ධි ව්‍යාපාරය අද වෙනකොට මේක බරපතල දේශපාලනීකරණයකට ලක් වෙලා තියෙනවා. දයාගමගේ ඇමතිතුමා මේ වෙනකොට මේ සමෘද්ධි අමාත්‍යාංශය සමෘද්ධි අරමුදල් මේ සමෘද්ධි ව්‍යාපාර තමන්ගේ ජාවාරමක් බවට පත් කරගෙන තියෙනවා. අද වෙනකොට බදුල්ලේ ඌව පළාතේ සමෘද්ධි නිලධාරීන් සියලු දෙනා අද උද්ඝෝෂණයකට සම්බන්ධ වුණා. එයා මොනවද කියන්නේ? ඒ කියන්නේ මේ සමෘද්ධි ව්‍යාපාරයේ මේ ඇමතිතුමාගේ මේ ආණ්ඩුවකින් බේර ගන්න ඕනේ කියලා. අද සමෘද්ධි මුදල් සමෘද්ධි බැංකුවල තියෙන අරමුදල් විවිධ ණය යෝජනා ක්‍රම හරහා තමන්ගේ පාක්ෂිකයන් සතුටු කරවන්න මේ ඡන්දය බලාගෙන ඒ මුදල් අනවශ්‍ය ආකාරයෙන් මුදල් විනාශ කරන මට්ටමකට අද ඇමතිතුමා පත් වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් අපි දන්නවා සමෘද්ධි ව්‍යාපාරයේ තියෙනවා ග්‍රාමීය ජීවනෝපාය සකස් කරගන්නට සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වයේ උසස් කරගන්න දියුණු කරගන්න ඒගොල්ලන්ගේ ආර්ථික වර්ධනය කරගන්නට අවශ්‍ය බොහෝ දේවල් තියෙනවා. ඒ වගේම උපකරණ දෙනවා, ඒ වගේම පැළ වර්ග දෙනවා, මෙවලම් දෙනවා. අද ඒවා මොකද්ද වෙන්නේ? අද ඒවා මුකුත් නැහැ. අද උත්සාහ කරන්නේ දයාගුගමගේ ඇමතිවරයාගේ ඒ ෆාම් වල තියෙන අඹ පැළ සහ රඹුටන් පැළ අද සමෘද්ධි ප්‍රතිලාභීන්ට බෙදෙනවා සමෘද්ධි අරමුදල් පාවිච්චි කර.
මන්තුවත විනාඩියයි.
මේ හරහා මොකද කරන්නේ? රජයේ මුදල් අවභාවිතාවක් වෙනවා. අනික ජනතාවට අවශ්‍ය නොවන පරිසරයට දේශගුණයට පසට නොගලපෙන ඒ බීජ පැල ලබලා දෙනවා. ඒකෙන් මේ කෘෂි ආර්ථිකය දිනු කරගන්නත් බෑ, ඒගොල්ලන්ගේ ග්‍රාමීය ආර්ථිකය දිනු කරගන්නත් බෑ. ඒ නිසා මේ සමෘද්ධි ව්‍යාපාර විනාශ කරන්න එපා. ඒ වගේම සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේදී බරපතල අසාධාරණයක් වෙනවා. ඒ නිසා මේ රටේ ජීවත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි, මේ රටේ ඉන්න පුරවැසියෝ විවිධ පක්ෂවල අය ඉන්න පුළුවන්. මේ සියලු දෙනාටම සාධාරණ ප්‍රතිලාභ ලබලා දෙන්න කියන අපි ඉල්ලීම කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. තව මාස 6යි තියෙන්නේ. මේ මාස 6 තුළ මේ වැරදි නිවැරදි කරගෙන මේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න කියන ඒ ඉල්ලීම මේ ආණ්ඩුවට කරමින් නියඩ වෙනවා බොවිසුතු.
ගරු HM ෆෞසි මන්ත්‍රීතුමා.
Mr. Chairman sir, I am happy that I have been given an opportunity to speak a few words on the occasion of this debate where we are discussing the emergency regulations. Let me at the very outset point out that this regulation has been promulgated to deal with an extraordinary situation that has arisen as a result of the Easter Sunday terrorist attack. It is because the ordinary laws are not sufficient in the context of the situation that developed after these tragic incidents that the President had gazetted these regulations. However, after the emergency regulations are brought into force, there is no purpose served if the powers given to the security forces are not used for the benefit of the people. The main purpose of these regulations was, in the first instance, to capture and dismantle the terrorist network. We have it on the authority of the President and Prime Minister that this has been achieved and that all those connected with the disputed incidents have been captured. The next important matter is to ensure that the security of the people and the country as a whole is ensured. As a Muslim parliamentarian, we have been deeply concerned by the increasing targeting of the Muslim community after the terrorist attack of April 21st. Although the Muslim community has provided information to the authorities regarding the unacceptable activities of some of the individuals involved in those attacks since 2012, no action has been taken against these individuals. After the Easter Sunday attacks, the Muslim community cooperated fully with the security forces so much so that the authorities were able to announce within 3 weeks of the incident that the terrorist network had been dismantled and 99% of suspects apprehended. However, the 3 weeks of relative calm ended on May 12th and 13th when gangs of thugs in motorbikes roamed various villages in the Kurunagala district as well as Mindangoda, torturing Muslim business places as well as mosques in an organized and premeditated attack. There was hardly any protection given to the Muslims in these areas who had to face the brunt of these attacks. Hate speech is spreading in the social media as well as the other media, giving rise to the insecurity and fears among the Muslims living all over the country. In the meantime, various individuals are organizing and inciting the people and acting in clear violation of the emergency regulation by making statements not only against the Muslims but also against Islam. Despite these violations of the emergency regulation, adequate action is not being taken to restrain these groups, thus putting the safety of the Muslims at risk. It is in this environment of escalating tension and electricity attacks on Muslims and government inaction that the announcement has been made that the Buddhist Brothers Sena is organizing a meeting in Kandy where they expect to gather 10,000 Buddhist monks. Going by past experience, we know what they will say all at these meetings, thus creating an environment for a breach of the peace and undermining the safety and security of the Muslim community. What is of the utmost concern is how much meetings have been organized and held in total violation of the emergency regulation without the security forces taking preventive action. I am happy that in the case of the blasphemy discriminatory act of the Vennapur Pradesh Sabha chairman, who had made an order preventing Muslim traders from selling their goods at the weekly polar, the local police have taken action. I wish to call upon the government to take action to prevent the planned meeting in Kandy organized by the Vujbala Sena and other similar gatherings whereby tensions can be escalated. As you all are aware, it is worth repeating that the Muslim community completely dissociated itself from the actions of the small group of terrorists who launched the devastating attacks on the churches and the tourist hotels. The Muslim community has not only condemned the attacks, but with one voice, but also helped the security forces to identify and capture those involved in this group. However, we are, as a community, are deeply troubled at the events that have taken place since the attack. There has been a systematic dehumanizing of Muslims in the past 3 weeks by feeding through both conventionally and social media falsehood and half-truths. An atmosphere has been created in the country where the ordinary Muslim people live in fear and uncertainty and are unable to get about their day-to-day lives. What is happening is that the same forces which began targeting the Muslims in around 2012 are making use of the situation that has been arising after the Easter Sunday attacks to implement their anti-Muslim agenda. Various attempts have been made to change the Muslim personal laws, the Muslim forms of dress, Muslim food habits, and in short, anything Muslim. none of these practices have in any way harmed the non-Muslims, but deliberate misinformation about these practices.
Honorable Member, you have two more minutes.
To the innocent Sinhala and Buddhist communities in order to instill fear in them. The cry for one country, one law is totally misleading, because in fact there is only one law, but the problem is that the law is not applied equally to everyone. For example, innocent people are arrested for minor reasons, like having Arabic tapes or books with Arabic letters and not released on bail. However, in contrast, hooligans, racists and religious fanatics who set fire to the Muslim shops, houses and mosques are released on bail despite them being acts of terrorist nature. In fact, the Muslims have always stood for one country. This is why they have never supported the demand for a separate state by the LTT. This is why the LTT drove the Muslims away from the northern province in 1990, and the mosque in Kathankudi and Herawal were attacked and worshippers were killed. Then there is a misunderstanding about the Sharia law. Sharia law is mistakenly associated with cutting on hands and similar punishment. The Sharia applies only to Muslims and relates to all the practices that Muslims have to follow. For example, Muslims are required to pray 5 times a day, and this is a part of the Sharia. Other examples of the Sharia applicable only to Muslims is how one should do business, how one should settle all one's debts before we die, how we are to look after our families, how we should treat our neighbors, and so on. According to the Sharia, committing suicide is a grave sin which the terrorists committed. Even killing innocent people as done by the Easter Sunday bombers is a sin and is in the contravention of the Sharia. In conclusion, let me remind this House that ensuring the safety and security of the people of this country, including the Muslims, is the responsibility of the government. They must not fail to in their duties at this critical time when the country is faced with the unprecedented challenges. Thank you, sir.
Honorable Khadim Astan.
Bismillahir Rahmanir Rahim. Gaurava Talamedangam Urupinar Avargale, Natin Thesiya Padugappu Kolgai Endalavirkku Mukkiyamanado, Adhe Pondru Makkalin Achamillada Sahavalum Indriyamayathadagum. ஏப்ரல் 21ஆம் தேதி பயங்கரவாத நிகழ்வின் பின்னர் குறிப்பாக முஸ்லீம் மக்கள் மீதான நேரடியான மறைமுகமான அச்சுறுத்தல்களும் வெறுப்பூட்டல் சம்பவங்களும் ஆங்காங்கே நடந்தேறிக்கொண்டுதான் இருக்கின்றது. இந்நிலைமை தொடருமானால் இந்த நாடு பாரிய வீழ்ச்சியை நோக்கியே பயணிக்கும் என்பதை இச்சபையில் மிகவும் வேதனையோடு கூறிக்கொள்ள விரும்புகிறேன். வேலைத்தலங்களிலும் அரச நிறுவனங்களிலும் பணியாற்றிய நூற்றுக்கணக்கான முஸ்லிம் பணியாளர்கள் அச்சம், அச்சுறுத்தல், ஒரு சில சக ஊழியர்களின் தொல்லைகளினால் தொழிலை விட்டுவிட்டு சென்றுள்ளதாக நாம் அறிகின்றோம். அவ்வாறானவர்களுக்கு அரசு மாற்று திட்டங்களினூடாக நிவாரணம் பெற்றுக் கொடுக்க ஆவணம் செய்ய வேண்டும் என அரசை மிக வினயமாக வேண்டிக் கொள்கிறேன். ஏப்ரல் 21ஆம் நிகழ்வை மையப்படுத்தி அந்த தாக்குதலுக்கு எந்த வகையிலும் சம்பந்தமில்லாத காரணிகளை முன்னிலைப்படுத்தி இனவாத கருத்துக்களும் மக்களின் சகவாழ்வை பாதிக்கும் நிகழ்வுகளும் இடம்பெறுவதை அரசு அதன் உச்சக்கட்ட அதிகாரங்களை பயன்படுத்தி தடுத்து நிறுத்த முன்வர வேண்டும். நடைபெறும் சம்பவங்களை ஓரக்கண்ணால் பார்த்து கொண்டு அலட்சிய போக்குடன் பாராமுகமாக செயல்படுவது இந்நாடு இன்னொரு சோமாலியாவாக மாற வழிகோலும் என்பதில் எவ்வித சந்தேகமும் இல்லை. கௌரவ உறுப்பினர் அவர்களே, இந்நாடு சுதந்திரம் பெறுவதற்காக ஆங்கிலேயர்களும் ஒரு சில சமூக தலைவர்கள் சம உரிமை கோரிய போது சிங்கள சமூகத்தின் மீது இருந்த எல்லையற்ற நம்பிக்கையின் காரணமாக முஸ்லிம் தலைவர்கள் முஸ்லிம்களது உரிமைகளை சிங்கள தலைவர்கள் வழங்குவார்கள் என்ற அளவு கடந்த நம்பிக்கையை வெளிப்படுத்தி நிபந்தனையற்ற ஆதரவினை அப்போதைய முஸ்லிம் தலைவர்கள் சுதந்திர போராட்டத்திற்கு நல்கியதோடு மாத்திரமன்றி இந்த நாடு பாரிய சவால்களுக்கு முகம் கொடுக்கும் எல்லா சந்தர்ப்பங்களிலும் நாட்டின் இறைமைக்கும் பாதுகாப்புக்கும் முழுமையான ஆதரவினை வழங்கியமையை ஒரு சில இனவாத ஊடகங்களும் அரசியல்வாதிகளும் மறந்து பேசுவது பெரும் வேதனைக்குரிய வேதனை அளிக்கிறது. அதேபோன்று இந்நாட்டின் பொருளாதார வளர்ச்சிக்கும் அந்நிய செலவானியை பெற்றுக் கொடுப்பதில் ஆற்றும் பங்களிப்பையும் அதிகமானோர் மறந்து பேசுவது கவலை தருகிறது. கௌரவ உறுப்பினர் அவர்களே, இந்த நாட்டை உள்ளாந்தர், போர்த்துகேயர், ஆங்கிலேயர் போன்றோர் ஆக்கிரமித்த போதெல்லாம் சிங்கள மன்னர்களது விசுவாசிகளாகவும் நாட்டு பற்றாளர்களாகவும் முஸ்லிம்கள் திகழ்ந்தமை தற்பொழுது இனவாதிகளால் மறப்பிக்கப்படுகின்றது. முஸ்லிம்கள் இந்த நாட்டை ஆக்கிரமிக்கவோ அழிக்கவோ செயல்படவில்லை என்பதனை மீண்டும் தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். கௌரவ உறுப்பினர் அவர்களே, இந்த அவசரகார நிலைமை இன்னும் எவ்வளவு காலத்திற்கு அமலிருக்கப் போகின்றது என்ற வினாவை கௌரவ பாதுகாப்பு ராஜாங்க அமைச்சர் அவர்களிடம் கேட்க விரும்புகிறேன். இந்த நிலைமை தொடர்மையானால் எமது நாடு உலக நாடுகளிலிருந்து தனிமைப்படுத்தப்படும் அபாயம் உருவாகும் என்பதனை கவனத்தில் கொண்டு செயல்படுவது சால பொருத்தமென நினைக்கிறேன். இந்த அவசரகால சட்டத்தின் மூலம் சாதாரண அப்பாவி மக்களின் இயல்பு வாழ்க்கை பாதிப்பதோடு ஜனநாயக விளிமையலுக்கும் சீரழிந்துவிடும் என்பதில் எவ்வித ஐயமும் இல்லை. கடந்த ஏப்ரல் 21 தேதிய பயங்கரவாத தாக்குதலுடன் தொடர்புடையவர்களுக்கு உச்ச தண்டனை வழங்கப்பட வேண்டும். அதேபோல சிறிய சில்லறை காரணங்களுக்காக கைது செய்யப்பட்டவர்கள் உடனடியாக விடுதலை செய்ய நடவடிக்கை மேற்கொள்ளப்பட வேண்டும். அதேபோல இனிமேயும் இந்த சட்டங்களை கைகளில் எடுத்துக்கொண்டு இந்த அவசர கால சட்டம் இருக்கும் பொழுது தாங்கள் நினைத்ததை செய்ய நினைக்கும் சில இனவாதிகளுடைய செயல்பாடுகளை தடுக்கவும் வேண்டும். இந்த அவசர கால சட்டத்தை பயன்படுத்தி அது இந்த நாட்டில் நிலவுகிறதா என்பதில்தான் இன்று பாரிய பிரச்சனைகள் இருக்கின்றது. சட்டம் எல்லோருக்கும் சமமாக பயன்படுத்தப்பட வேண்டும் என்பதனை இங்கே கூறிக்கொள்வதோடு அதோடு சமூக இன நல்லுறவு பேண இறுக்கமான அரசியலமைப்பு நூடாக பொறிமுறையை நிறுவி நாட்டில் நிரந்தர சமாதானம் சகவாழ்வு உருவாக அரசு மாத்திரமின்றி எதிர்கட்சி உறுப்பினர்களும் பாரிய பங்களிப்பு இன்றியமையாததாகும். இந்த நாட்டில் அவசரகால நிலை நீடிக்கப்படுவது மிகவும் மனவேதனைக்குரிய விடயமாகும். இலங்கை வாழ் அனைத்து இன மக்களும் நிம்மதியான சுபிட்சமான தேசத்தை விரும்புகின்றனர். அவசர கால சட்டம் என்ற இரும்பு கவசம் அணியப்படுவதை எந்த ஒரு பொதுமகனும் விரும்பவில்லை. இது எமது அழகிய தேசத்துக்கோ ஒரு அவமான சின்னமாகும். இந்த அவசர கால சட்ட நீடிப்பு காரணமாக எமது தேசிய பொருளாதாரம் இன்னும் சில படிகள் பின்னடையலாம். எமது நாட்டுக்கான உல்லாச பயணிகள் வருகை மேலும் வீழ்ச்சி அடையலாம். எமது நாட்டுக்கான வெளிநாட்டு முதலீடுகள் குறைவடையலாம். எமது நாணய பெறுமதி மேலும் வீழ்ச்சி அடையலாம். இது நாட்டின் அனைத்து துறையையும் மக்களையும் பாதிப்படை செய்யலாம். தற்பொழுதும் சிலர் கூறிக்கொண்டிருக்கிறார்கள், சில திகதிகளை குறித்து சில வகையான இனவாதங்களை கக்கும் சில முயற்சிகளில் இருக்கின்றார்கள். அவர்களையும் அந்த அவசர கால சட்டத்தை பயன்படுத்தி இனவாதிகளை கட்டுப்படுத்த இயலாவிட்டால் ஏன் இந்த அவசர கால சட்டம்? இதை நன்றாக உணர்ந்து இந்த அதாவது நான் இதை முதலில் கூறியது போல் இந்த ஒரு சமூகத்தை அடக்குவதற்காகத்தான் இந்த அவசர கால சட்டத்தை பயன்படுத்துவது என்பது ஏற்றுக்கொள்ள முடியாத விடயமாகும். எனவே இந்த அவசர கால சட்டத்தை மேலும் நீங்கள் நீடிப்பது எந்த வகையில் பொருத்தமோ ஏதோ, ஆனால் இனியும் எனவே இந்த தொடர்ந்து இது இந்த 8th பாராளுமன்றத்தில் இறுதியான அவசர கால சட்டமாக சட்ட நீடிப்பு விவாதமாக அமையட்டும் என்ற பிரார்த்தனையுடன் எனது உரையை நிறைவு செய்கின்றேன். நன்றி.
ஹானரபிள் ரஞ்சன் ராமநாயக.
ஓம் ஸ்ருதி. மூலாசனாரோட மந்திரி துமினி ஹசிசி நீதிய தீர்க்க கிரிவி என சாகச்சா கிரிமேதி வச்சனைக்கு இந்த ஆகியவன் லபியமகன சத்துரு வேணுமா ஹசிசி நீதிய கன ஏ மாத்ருக்காவ கதா கலத் திகட்டம மே சபாவத்துல வடிபுணு கதா உனே தேரிம் காரக சபாவ கன තේරිම්කාරක සභාවේ ගැන කතා කරද්දී ආණ්ඩු පක්ෂය තේරිම්කාරක සභාව හොඳයි කියන මතේ ඉඳන් කතා කළා. පොදු විපක්ෂය වැඩිපුරම තේරිම්කාරක සභාවට බණින්න ගත්තා. ඔවුන් විවේචනය කළා, මේ නාට්‍යයක් කිව්වා, මේක ටෙලි නාට්‍යයක් කිව්වා, මේක රිහර්සල් කරලා පරලිය ගහ මන්දිරයේදී දෙබස් තිර රචනය අධ්‍යක්ෂණය ලියලා දීලා කටපාඩම් කරලා ප්‍රශ්න අහනවා කියලා කිව්වා. දැන් බාන්න මට ඉතරනේ මේ කරදරකට. දැන් පහුගිය ටිකේ මුලසුනට මන්ත්‍රීතුමනි මේ සභාවේ බොහෝ දෙනෙක් කතා කළා. ඒ අය කතා කරලා කිව්වා තමුන් කතා කරද්දි කවුරු සභාවේ නැහැ කියලා කිව්වා. තමුගේ කතාවට කවුරුත් අවධානයක් නැහැ කිව්වා. නිරස කතාවලට ඉතින් කවුරුත් අවධානය යොමු කරන්නේ නැහැ. ඒක ඉතින් කතාවේ ආකර්ෂණය සහ පුද්ගලයාගේ අනන්‍යතාවය. දැන් මහින්දානන්ද ඇමතුමාලා අපේ අනිත් සියලුම ආකර්ෂණීය අනුප්‍රියශ්‍රේ අප ඇමතුමාලා කතා කරද්දී ජනතාව පිරි ඉතිරි යනවා මේ සභාවේ කතාව අහන්න. ඉතින් කතාව අහන්න කට්ටි එන්නේ කතිගියාගේ ආකර්ෂණය. සමහරු මන් දැක්ක අඬනවා, අනේ මගේ කතාව අහන්න කවුරුත් නැහැ, ඇයි මගේ කතාව අහන්නේ නැත්තේ, ඇයි සභාවේ ෆෝරම් එක නැහැ, එහෙම කියලා ඇඬුවා. ඉතින් මම කියන්නේ ඒක මේ ඝනපූර්ණයේ ප්‍රශ්නයක් නෙමෙයි කාංචන මුලසුනට මන්ත්‍රීතුමනි, ඔබතුමා කතා කරද්දිත් අපි අහන්න එනවා. කතාව ආකර්ෂණීයයි ලස්සනයි. ඉතින් සමහර අය හැබැයි කතාව ලයිබ්‍රරි එකේ ඉඳන් අහනවා, සමහර අය කැන්ටින් එකේ ඉඳන් අහනවා, සමහර අය හැංගිලා අහනවා උත්තර දෙන්න බැරි හින්දා. සමහර අයට කතාව බල්ලෙකුට අහන් ඉන්න බෑ හින්දා දාලා යනවා. ඉතින් ඒකට කට්ටියට බැලලා වැඩක් නැහැ. ඒ තමුන්ගේ කතිකත්වය. ඒක මීටින් වලත් එහෙමයි, රැලි වලත් එහෙමයි. සමහර කතින්ගයන්ගේ කතා අහන්න හවුස්ෆුල් වෙනවා, කට කපලා සෙනගෙනවා. සමහර අය ගෙන්නේ නැහැ. ඉතින් ඒකයි සමහරු කතා කරද්දී කට්ටියන බයින්න හරියනවා, ඩිස්ටර්බ් කරන්න හරියනවා. ඉතින් මම නැවතත් පරණ කතාවට යන්නම්. ගරු මුලාසන නුඹ මන්ත්‍රීතුමනි, දැන් මේ තේරිංකාරක සභාව, තේරිංකාරක සභාව ගැන කතා කරද්දී මට මේක අහන් ඉන්න ජනතාවට කියන්න තියෙන එක දෙයක්. දැන් මම කිව්වා පොදු විපක්ෂය බයිනවා, ආණ්ඩුව හොඳ කියනවා, අපි බලමු ජනතාව මේ ගැන මොනවද කියන්නේ, මාධ්‍ය මේ ගැන දක්වන උනන්දුව මොකද්ද. අන්න එතන තමයි වැදගත් වෙන්නේ. ආණ්ඩුව මාධ්‍ය කොච්චර මේ සබ්ජෙක්ට් එක කරේ තියන් යනවද, විෂය කරේ තියන් යනවද, කොච්චර උනන්දු වෙනවද, අන්න එතන තමයි නිමිත්ත තියෙන්නේ. ගරු මුලස්නාඩුවට මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් කසිප්පුකාරයෝ සුරාබදු එකට බයයි, කුඩුකාරයෝ නාකොටික්ස් එකට බයයි, බීමත් රියදුරන් බැලුම පුම්මන්න බයයි. එතකොට තව මොනවාද? පාතාල ලෝකයේ STF එකට බයයි. එතකොට මේ අය ඒ පාර්ශව බය වෙන්නේ ඇයි? ඒ බය වෙන්නේ වරදක් කරලා නිසා. ඉතින් මම හිතනවා මේ තේරිංකාරක සභාවට බය කවුද කියන්නේ එක සහ ඇයි කියන එක මේක අහන් ඉන්න පොදු ජනතාව තේරුම් ගන්න ඕන. තේරිංකාරක සභාවට බය නැත්නම් කෙලින් බාවා අපිත් එනවා, අපිත් ප්‍රශ්න අහනවා, අපිට උඩ ප්‍රශ්න අහනවා කියලා ඔය ඩ්‍රාම කරන්න දෙන්නේ නැහැ කියලා ඉඳගන්න තිබුණා. ඉඳගට කතා කරලා තමුන්ට අවශ්‍ය ප්‍රශ්න අහන්න තිබුණා. ඇයි මේකට බය වෙන්නේ? මේකට බය වෙන එකේ යම්කිසි හේතුවක් තියෙනවා. අපි හිතනවා පරිසර විනාශ කරන අය, ගස් කපන අය, පස් කපන අය, GSMB එකට බයයි, පතල්හා භූ විද්‍යාවකට බයයි. ඇයි බය? ඒගොල්ලන් අල්ලනවා. ඒ අල්ලන හිත බයයි. හොරු ටික, ගමේ ඉන්න හොරු, එතකොට මිනිමරුව ටික, CID එකට වගේ දේවල්ට බයයි. පහුගිය ටිකේ මොකද්ද අපේ ෆයිනෑන්ෂල් මොකද FCID එකට, ෆයිනෑන්ෂල් ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකට ඒ අය බය වුණා. මොකටද බය වුණේ? ඒ හොර අල්ලන හින්දා. ඉතින් මම හිතනවා නැවත නැවතත් ජනතාවට කියනවා මේ තේරිංකාරක සභාව කියන්නේ ඉතිහාසයක් තියෙනවා. මම අනුරපිදාසේ ආපා මන්ත්‍රුමගලුත් ඇමතුමගලුත් අහගත්තා. මේ දැන් එතුමත් කියනවා ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේදී 6 දිනක් වාඩි වුණා. රාජිත හිටියා, එතකොට විමල් මහත්තය හිටියා, අනුර ප්‍රියදාසයාව මැතුමා තමයි සභාපතිතුමා, එතකොට මේ තව බොහෝ දෙනෙක් හිටියා. ඉතින් මේ වෙනස මොකද්ද? මේ තීරණ කාරක සභාවේ මේක ලයිව් පෙන්නනවා, තවත් ට්‍රාන්ස්පරන්සි, තවත් විනිවිද තත්ත්වයක්. ඉතින් මම හිතනවා තීරණ කාරක සභාවට මේ සියලු දෙනා ගෙනල්ලා මේ ප්‍රශ්න අහන එක ඉතාම හොඳ දෙයක්. ඒකට අකුල් හෙලන්නේ මේකට බය චෝදනා තියෙන වක්‍රාකාරව හෝ ඍජුව වැරදිකාරව වෙන අය තමයි. මේක ටෙලිනාට්‍යයක්ය, මේක ඩ්‍රාම එකක්ය, මේක රිහසල් කරලා අය කියලා කියන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මං හිතන්නේ පොදු ජනතාවත් පුදුම උනන්දුවකින් මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්නවා. ඒ වගේම ලෝකෙම ඉන්ටර්නෙට් එක හරහා මේ දේවල් බලන් ඉන්නවා. අද මේ තීරණ කාරක සභාව හරහා විශාල රහස් සංඛ්‍යාවක් එළි වෙලා තියෙනවා. මම කියන්නේ මේ තීරණ කාරක සභාවට අතිගරු මැල්කම් රංජිත් කාදිනල්තුමාවත් කැන්දන්න. බොහොම ගෞරවයෙන්, ඒ කියන්නේ ප්‍රශ්න අහන්න නෙමෙයි. මොකද එතුමා අලුත් ආරංචි කීපයක් කිව්වා වතිකානුවේ ගිහිල්ලා. එදා 6යි කාලට කෝල් එකක් ආවා කියලා කිව්වා. එදා 6යි 45ට 21 වෙනිදා පාස්කු වෙනිදා 6:45 පාරට කෝල් එකක් ආවා කියලා කිව්වා. එතකොට විවිධ කතා කිව්වා, අලුත් කතා. පරණ කතා නම් මේ ටිකේ ඇහුව නෙමෙයි අපි කට්ටියම. ජයසිරි ජයසේකර ගරු හිටපු ඇමතුමා කිව්වා එක්තරා හෝටලයකට ගැහුවේ නැත්තේ ඇතුලේ හිටපු කෙනෙක්ගේ බලවත්කමකින්ද කියලා. එයාව ගෙන්නන්න ඕනේ. ඒ කියන්නේ අහන්න. මනෝ ගණේෂන් මහත්තයා මොනවද කිව්වේ? දවස් 10කට ඉස්සෙල්ලා මගේ PSO කිව්වයි කියලා කිව්වා. හරි ඇමතුමා මොකද්ද කිව්වේ? එයාගේ PSO එයාගේ තාත්තට කිව්වයි කිව්වා. වෙල්ගව මහත්තයා මොකද්ද මේ ළඟද කිව්වේ? 225ව දැනන් හිටියා කියලා කිව්වා. ඒක අපි සිරු දෙනාට තියෙන චෝදනාවක්. එතකොට මම නම් පිළිගන්නේ නැහැ ඒක. අද ඒකට විරුද්ධ වුණා අනුර කුමාර දිසානායක මහත්මයා. එතුමා කිව්වා කිසිම PSO කෙනෙක් කිසිම පොලිසිය මහත්තයෙක් ඒගොල්ලෝ අරගෙන නැහැ කියලා. ඉතින් මම හිතනවා
ඔබතුමාට විනාඩි දෙකක් තව තියෙනවා.
එතුමා මට ජොන් එතුමා. හිරුනික.
ඔබතුමාට කාලේ නැහැ.
බාන්න ප්‍රතිචාරේ කාලේ නැහැ කිව්වම මගේ මිත්‍රයෝ ඒකට හිනා වෙන හැටි බාන්න. ගුණසිරි මන්ත්‍රීතුමනි, ඉති ඔව් ඉතින් ගුණසිරි මන්ත්‍රීතුමනි, මම නැවත නැවතත් කියන්නේ මේ තීරණ කාරක සභාවට පොදු විපක්ෂයේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. මම ඒ වගේම කියනවා, මම අර කිව්ව නම් ටික තියෙන අය සියලු දෙනා ගෙන්නන්න, රංජන රාමනායක වන මාවත් ගෙන්නන්න, ගෙනල්ලා අහන්න මගේ PSO මේක මට කිව්වේ නැත්තේ ඇයි? ඇයි පෙන්වුවේ නැත්තේ ලියුම? හත. මං කියන්නේ අනිවාර්යයෙන්ම එතුමා ත්‍රිවිධ හමුදා සේනාධිපති, ආරක්ෂක ඇමති, නීතිය හා සාමය ඇමති, රටේ විධායක ජනාධිපති. ඉතින් මං කියන්නේ එතුමාට නිවැරදි වෙන්න, එතුමාට නිරවුල් වෙන්න හොඳ අවස්ථාවක්. එතුමාට ඇවිල්ලා කෙලින්ම කියන්න පුළුවන් තීරණ කාරක සභාවට ඇවිල්ලා. මන් දන්නේ කිව්වේ මොකද කියලා. මොකද එතුමා බොහොම විනිවිද පේන, බොහොම ඍජු, නඩුවලදී හැංගෙන්නේ නැති, ගෝඨාභය මහත්තයා වගේ බයිපාස් කියලා නිවාඩු ගන්න නැති, සිංගප්පූරුවේ හැංගිලා ඉන්නේ නැති කෙනෙක්. ඉතින් මම හිත සිංගප්පූරුවේ හැංගිලා නෙමෙයි ඉන්නේ. ආරයිට්, එහෙනම් හැංගිලා නැති. නෑනේ, මහ බැංකුවේ බැංකොල්ලකාරෝ 90%ක් බැල්ලුවානේ ලොක්කා. සෝරි සමයි. කසුන් පලිසේන වැල්ලුවා, ඇලෝසියස් වැල්ලුවා, ජෙෆ්‍රි වැල්ලුවා, තාත්තවත් වැල්ලුවා, තාත්තත් දැන් ඇතුව. ඉතින් මේ වගේ සියලු දෙනා අල්ලා තියෙනවා. එහෙනම් ඉතින් ගරු ජනාධිපතිතුමා මේ කිව්වේ මහ බැංකු මංකොල්ලේ ලොකුම මංකොල්ලකාරෝ බිලියන 889යි අජිත් දිවාඩ්, කබ්රාල්, පීබී ජයසුන්දර, මහින්ද රාජපක්ෂ
මහත්මයාගේ කාලය
මේක 11යි. ඉතින්
මට කාලය අවසන් ඔබතුමාගේ
මන්ත්‍රීතුමනි, මාව ඩිස්ටර්බ් කළා. ඉතින් මම කියන්නේ මේ තීරණ කාරක සභාවට සහයෝගය දෙන්න කියලා, ඒ වගේම සහභාගී වෙලා ප්‍රශ්න අහන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මාධ්‍යවේදීන්ට, ඒ ඉස්සරහා ඉන්න මාධ්‍යවේදීන්ටත් අවස්ථාවක් දෙන්න. එතකොට කිසිම දෙනෙක්ට මේක ආයේ, මොකද වතිකානුවේ කාදිනල්තුමා ගිහිල්ලා කියන කතත් එක්ක මේක අද අවුල් ජාලයක් කියලා
තියෙනවා.
උන්වහන්සේට කතා කරලා උන්වහන්සේ දන්න අලුත් තොරතුරු සියලු දේවල් අරන් තේරීම් කාරක සභාව බලවත් කරන්න, ස්ට්‍රෙන්තන් කරන්න, ශක්තිමත් කරලා ඒකෙන් මුළු ජනතාවටම මේ තිරේ පිටුපස, මේ මහා අපරාධයේ පිටුපස ඉන්න ඍජුව වක්‍රාකාරව දැනගෙන නොදැන මේ අපරාධයට හවුල් වුණා
අල්ලන්න
හොඳ අවස්ථාවක් කරගන්න කියලා කියමින් මගේ කතාව අවසන් කරනවා.
අනුර ප්‍රියදර්ශන යාපා
මූලාසන ආරෝඪ සභාපති මන්ත්‍රීතුමනි, අද අපි හදිසි නීතිය පිළිබඳ නැවත සාකච්ඡා කරන්නේ අවුරුදු 10කට විතර පස්සේ. මීට අවුරුදු 10කට කලින් අපි මාසයකට හැක දවසක් හදිසි නීති විවාදයක් මේ පාර්ලිමේන්තුවේ පවත්වලා තියෙනවා. පසුගිය අවුරුදු 10ම විශේෂයෙන්ම LTT ත්‍රස්තවාදය පරාජය කරපු දවසේ ඉඳලා අපේ රටේ සියලු දෙනාටම බොහොම ප්‍රීතිමත්, බොහොම නිදහස් කාල පරිච්ඡේදයක් උදා වුණා. හැබැයි පාස්කු ඉරිදාවෙන් පස්සේ නැවත සැරයක් අපි හදිසි නීතිය සාකච්ඡා කරනවා, එකිනෙකාට චෝදනා කරනවා, එකිනෙකා ගැන හොයන්න ඕන කියනවා. රංජන් මන්ත්‍රීතුමා මගෙනුත් ඇමැත්තුමා අපෙනුත් එතුමාගෙනුත් ප්‍රශ්න කරන්න කියලා කියනවා, තවාගේ නම කියනවා. නමුත් මේකේ මූලික කාරණේක නෙවෙයි. අපි හොයන්න ඕන ප්‍රධානම කාරණේ තමයි ඇයි අවුරුදු 10ක් අපි බොහොම නිදහසේ හිටපු රටකට මේ වාගේ ප්‍රහාරයක් එල්ල වුණේ කියලා. මොකද මේ ප්‍රහාරය පිළිබඳ කෙසේ වෙතත් ආගමික අන්තවාදයේ පතුරවන පිරිසක් ගැන වාර්තා ලැබිලා තිබුණා රජයට. වෙනද ඉන්නවා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමත් ලැබිලා තිබුණා. තමුන් නාන්සලාට බැරි වුණා අවුරුදු ගාණක් මේ පොලිසියට සාරාන් ඉන්නේ කොහෙද කියලා හොයාගන්න. අර හක් සහෝදරයෝ ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි වුණා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම බුද්ධිංශ පිළිබඳ විශ්වාස නොකරපු නිසා, බුද්ධිංශ පිළිබඳ සැකයක් ඇති වුණු නිසා, බුද්ධිංශවල ප්‍රධාන පිරිස් අත්අඩංගුවට ගැනීම වලට වැඩි ඉඩක් දීපු නිසා තමුන්නාන්සලා මේ ආගමික අන්තවාදය පැතිරෙන්න ඉඩ දුන්නා වගේ මේ ඛේදවාචකයට ඉඩ සැලසුණා. ඒක තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම මම කියන්න කැමතියි මේක එසේ මෙසේ අන්තවාදයක් නෙවෙයි. මේක වෙන අපි දැක්කොත් මේ ISIS ආය සංවිධානයේ ඉරාකේ සහ සිරියාවේ තිබුණ එකක්. ඒ සංවිධානය ඇතුලේ තමන්ගේ පවුලේ අය මැරුන්නේ නැහැ. යම්කිසි පුද්ගලෙක් දිවි නසා ගත්තොත් එහෙම නැත්නම් මිනිස් බෝම්බයක් වුණොත් ගෙදර ඉන්න කාන්තාවයි දරුවෝයි බඩේ ඉන්න දරුවෝයි මැරුන්නේ නැහැනේ. මේකෙදි ස්වාමියා, ස්වාමියාගේ භාර්යාව, භාර්යාවගේ දරුවෝ, දරුවන් ලැබෙන්න ඉන්න දරුවත් LTT මේකට වඩා මේ බෝම්බ ගහලා මේ පුපුරවාගෙන මැරුණා. එතකොට මේ පිළිබඳ නිවැරදි සත්‍ය තාම එළිවෙල නැහැ. අපි මේ තාම අඳුර යතපත ගාමින් එකිනෙකාට චෝදනා කරමින් යනවට වඩා අපි කිව්වේ තේරීම් කාරක සභාව මේ තත්ත්වය හොයන්න කියලා. පුද්ගලයින්ට චෝදනා එල්ල කරන එක නෙමෙයි. අද වෙලා තියෙන්නේ මේ නාටකයක් රඟදාන්නකොට ඒක නාටකයක් කියලා කියන්න දුන්නේ මොකක් කියන්නේ? ඒක තමයි අපි කිව්වේ. ඒ නිසා මම තවත් කියන්නේ, මම දැක්කයි මේ හමුදා ප්‍රතිවරය ඇවිල්ලා කියනවා මේක නැවත මතුවෙන්න පුළුවන්. එහෙමනම් මේ පිළිබඳ හොයන්න. මේකට හේතු මොකද? හේතු ගණනාවක් තියෙනවා කියලා මං හිතනවා. එතන මට වෙලා නැහැ ඒක කියන්න. කෙසේ වෙතත් මම හිතනවා ප්‍රධානම දේ තමයි අපේ ඔත්තු සේවා අඩපණ කිරීම. මම විශ්වාස කරනවා අපේ වාගේ මූදෙන් වට වෙලා ඉන්න රටකට, විශේෂයෙන්ම විවිධ ජාතීන් එකට ජීවත් වෙන රටකට, අවුරුදු 10න් 10ට පහුගිය දශක කීපය ඇතුලේ නොයෙකුත් ප්‍රශ්න ඇති වුණු රටකට මේ ඔත්තු සේවා මගහැරලා ඔත්තු සේවා එකට සම්බන්ධීකරණය කිරීමක් කරන්න නැතුව, ඒ තොරතුරු මත පොලිසිය ක්‍රියාත්මක කරන්න නැතුව මේක කරන්න බෑ. මේක අපි පිළිගන්න ඕනේ. ඒක ඔබතුමන්ලා අතින් වුණු වැරද්දක්. ඒ වැරද්ද පිළිගන්න ඕන මුළු ආණ්ඩුවම. පිළිගැනීමෙන් තමයි මේකට උත්තරයක් හොයන්න ඕන. මොකද අපේ රටේ වැරද්දක් වුණොත් ඒක පිළිගන්න කවුරුවත් ලෑස්ති නෑ. වැරද්දක් වුණු හැම වෙලාවෙම ඒක තව කාට හරි පටවලා තමන් නිදහස් වීමේ උපාය මාර්ගේ පාවිච්චි කරන්න නැතුව අපි ලෝකෙ දියුණු රටවල් වාගේ මේක කරන්න ඕනේ. මෙහෙම දෙයක් වුණා නම් යම් රටක මේ යුරෝපේම නම් මෙලහට අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවම අස් වෙනවා. සමහර විට ජනාධිපතිවරයාත් අස් වෙනවා. ඒක තමයි ඇත්ත. අපේ රටේ වෙන්නේ නැත්තේ ඒ නිසා. තමන් මේ වැරද්ද පිළි අරගෙන මේ වැරද්දට කොහොමද නැවත අපි වළක්වන්නේ කියලා කටයුතු කරන්න ඕනේ. මම මේකට කරුණු කීපයක් ගේන්න කැමතියි. දැන් අපේ රටේ ආයතන තියෙනවා. අපේ රටේ පළවෙනි වතාවට වෛද්‍යවරයෙකුට මෙතන වෛද්‍යවරි තුමියකුත් ඉන්නෝ වෛද්‍යවරයෙකුට ප්‍රශ්නයක් ඇති වුණා මේක ඇත්තද බොරුද කියලා අපි දන්නේ නැහැ කුරුණෑගල නිසා මම කතා කරන්න ඕනේ මේ කාන්තාවන් සිසේරියන් සත්කමකට ගියාම වඳ කරනවා කියලා මේක කරන්න පුළුවන්ද නැද්ද කියලාත් මන්ත්‍රීතුමිය මම දන්නේ නැහැ නමුත් කාන්තාව 1000ක් විතර පොලිමේ ඇවිල්ලා සාක්ෂි දීලා තියෙනවා 18 වැඩි එතකොට ඒ හැමෝම මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඇවිල්ලා තියෙනවා Tamante Sicilian set coming past the Lame Kamuna and Dahak in Nanny
Mantota Vinadi de Kako, you know.
Bomas Tuti. Eh, in the Nanny, Tokoname, why they were at a river, how the Kriatmuk window? How the Kriatmuk winni? Make a plasma or Nogota with Tava, Kopa, Visto, Katagarno, South Kamatuma. Ilangata, Tawaiki, and I make a window back. I at the make a hand on a cow. Why the Sabau? Why the Sabau at the Sampurna and Nishabdai? මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි වෛද්‍ය සභාව නේද ඔයගොල්ලන්ගේ විනය කටයුතු කරන්නේ විනය කටයුතු කරන්නේ වෛද්‍ය සභාවනේ එතකොට වෛද්‍යවරයෙකුට එරෙහිව විනයානුකූලව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙද්දි ඒක ලංකාවේ කවදාද නූණු එකක් වෙලා තියෙද්දි ඇයි වෛද්‍ය සභාව නිහඬ මට තියෙන ආරංචි වල හැටි ඒගොල්ල රැස් වෙලා තියෙනවා රැස් වෙලා ඉවරලා අපිට මේක දැම්මම අපි කතා නොකරමු කියලා මග ඇරලා තියෙනවා මම කියන්නේ මෙහෙම ආයතන තියාගෙන රටක් පාලනය කරන්න පුළුවන් අපිට අපිට ප්‍රශ්නයක් ආව නම් නීතිඥවරුන්ට අපේ ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අපිට විරුද්ධව රූල් එකක් එල්ල කරලා අපේ සමාජලාට මේ අපේ නීතිකර වැඩ කිරීම නවත්තන්න නාගානන්ද මහත්තයාට ඒක වුණා පෞගේ කාලේ තව නීතිඥවරු ගන්නවකට වුණා එතකොට ඒක කරන්න ඉන්න වෛද්‍ය සභාව නිශ්ශබ්දව තියාගෙන මොනවත් කරන්න නැතුව තියන්නේ තමුන්නාන්සලා මේකේ ඇත්ත ඇයි හෙලි කරන්නේ නැත්තේ මේ කාදිනල්තුමා කියන්නේ ඒකයි මෙවැනි අන්තවාදයක ඇත්ත හෙලි කරන්නේ නැත්තේ ඇයි මේ වෛද්‍යවරයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් උත් ඇත්ත හෙලි කරන්නේ නැත්තේ ඇයි ඇත්ත හංගන්න එපා මේක මේ අර ෆෞසි අමතුමා කිව්වා වගේ මේ මුස්ලිම් වරුන්ට විරුද්ධව කරන එක නෙමෙයි එතුමා ඉතාම වැරදි ප්‍රකාශයක් අද කෙරුවේ ඇත්තටම මේ රටේ ආගමික අන්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා ඒ අන්තවාදී ප්‍රහාරය එල්ල වුණා මේක හොයන්න ඕනේ ඒක කරන්න පුද්ගල කණ්ඩායමක් එහෙම නැත්නම් ආගමික කණ්ඩායමක් එහෙම නැත්නම් යම් ජන කොට්ටාසයක් කෙරෙහිව කරන එක නෙමෙයි. අද කොහෙවත් නැති කිවල් වලට ගහුවා කියලා
අවසන් කරන්න මන්ත.
ඒ කාරණේ සම්බන්ධ කරන්න මේක සම්පූර්ණයෙන්ම මගහරිනවා. ඒ නිසා මේක හොයන්න මේක ඇත්ත කියන්න. මේක තේරින්කාරක සභාවත් ඇත්ත නෙමෙයි හොයන්න වෙන ඒවා. ඒ නිසා ඇත්ත කතා කරන්න මේක පිළිගන්න පුළුවන් සත්‍යගරුක සභාවල් හදලා මේවා හොයලා නැවත සැරයක් මේ ජාතින් අතර ප්‍රශ්න විසඳන්න ක්‍රියා කරන්න එහෙම නැතුව අර පෞසිය හිටපු අමුතුමා කිව්වා වගේ අන්තවාදී විදියට මේ දිහා බලන්න බෑ. බොහොම ස්තුතියි.
ගරු ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා ඊට ප්‍රථම තුසිතා විජේමාන මන්ත්‍රීතුමිය මූලාසනයට පැමිණෙනවා.
මූලාසනය
හොබවන ගරු මන්ත්‍රීතුමියනි අද මේ හදිසි නීතියේ අවශ්‍යද කියන කාරණාව මේ හදිසි නීතිය පිළිබඳව සාකච්ඡා කරන අද මේ පාර්ලිමේන්තුව තුළ මේ හදිසි නීති අවශ්‍යතාවය තියෙන්නේ ආණ්ඩුවටද විපක්ෂයටද කියන එක අපිට ගැටලුවක් වෙලා තියෙනවා මොකද ආරම්භයේ ඉඳන් මේ පාර්ලිමේන්තුව තුළ ඝනපූර්ණය පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණේ විපක්ෂයේ මන්ත්‍රීවරු නිසා කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ නිසාම අපිට ගැටලුවක් මතුවෙනවා ආණ්ඩුවට සත්භාවයෙන්ම මේ හදිසි නීතියේ ගේන අවශ්‍යතාවය තියෙනවද කියන එක. පහුගිය දවස්වල අපි දැක්කා මේ ආණ්ඩුවේ අගමැතිවරයා, ආණ්ඩුවේ ඇමැතිවරු, රජයේ ආරක්ෂක අංශ ප්‍රධානීන් කරපු විවිධ ප්‍රකාශ දිහා බලපුවාම මේ හදිසි නීතියේ අවශ්‍යතාවයක් තියෙනවද කියන කාරණාව. පහුගිය දවසක මේ රටේ ආරක්ෂාව තහවුරුයි ආරක්ෂාව පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ කියලා අගමැතිවරයා කියනකොට මේ රටේ හිටපු හමුදාපතිවරයා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරේ සරත් ෆොන්සේකා මැතිතුමා කියනවා රටේ ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ තහවුරු කර ඇතුයි තහවුරු කර ඇතයි කිසියකට කියන්න බෑ කියන ප්‍රකාශය කරනවා ඒ වගේම පාර්ලිමේන්තු කමිටුවේදී හමුදා ප්‍රධානියා කමිටුවටයිලා කියන ආරක්ෂාව තහවුරු කරන්න නැහැ ඕනම මොහොතක ඕනම දෙයක් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ තුන්දෙනා කියන කාරණා දිහා බලපුවාම මේ ගැන අවබෝධයෙන් ඉන්න මිනිස්සුන්ට මේ ආණ්ඩුවම විහිළුවක් බවට අතපත් වෙලා තියෙනවා. මේ හැමදේම කියනකොට අද ආරක්ෂාව තහවුරු කරලයි කියලා අගමැතිවරයා කියනකොට දෙමව්පියෝ ගිහිල්ලා පාසල් මුර කරනවා. පාසල් මුර කරන ව්‍යාකෘති අද ආණ්ඩුවේ අර රැකියා දසලක්ෂය එක රස්සාවක් වගේ අම්මලා තාත්තලා ගිහිල්ලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් මුර කරනවා. රැකියා දසලක්ෂය කෙසේ වෙතත් අද දෙමව්පියෝ දසලක්ෂයකට වැඩිය මාසයකට ගිහිල්ලා මුර කරනවා පාසල්වල. එහෙමනම් මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි හින්දා තමයි අපි විපක්ෂයක් හැටියට වගකීමක් දරන විපක්ෂයක් හැටියට මේකට සහයෝගය දෙන්න කටයුතු කරන්නේ. හැබැයි අපිට මේ කාරණා ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව විවේචනය කරනවට වඩා ආණ්ඩුව මේවා නිවැරදි කරගත යුතු නිසා. ගරු මූලාසන මන්ත්‍රීතුමියනි, අපි දැක්ක පෞද්ගල දවසක අග්‍රාමාත්‍යතුමා මාධ්‍යයට ප්‍රකාශයක් කරනවා සිරියාවේ පුහුණුව ලැබුකෝයි ඉන්න බව දන්නව, නමුත් ඒ අයව අත්අඩංගුවට ගන්න නීති මේ රටේ නැහැ කියලා. හැබැයි ඊයේ පෙරේද මේ රටේ මුස්ලිම් අන්තවාදී සංවිධාන කිහිපයක් මේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනලා තානම් කර හදිසි නීති යටතේ. ඇයි එදා කරේ නැත්තේ? එදා ඒ දේ කරා නම් අද මේ මැරිච්ච 300ක් අද ජීවතුන් අතර ඉඳ තියන්න තිබුණා. මේක ආණ්ඩුව වගකීම් පහරැරීමක්. ඒ නිසා මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව අද විහිළුවකට අරගෙන තියෙනවා. ඒ නිසා මින් ඉදිරියටවත් මේවා පාඩමකට අරගෙන කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමක්. අද මේ ආණ්ඩුව බලයට ගෙනාපු අය කියන දේවල් අහපුවාම රූපවාහිනී දිහා බලන් හිටියම අපිට හිනා යනවා. මොකද අපි ආණ්ඩුව ගේන්න උදව් කරපු අය නෙමෙයි. මම දැක්කා ඊපරේද සෝපිත හම්තුරුන්ගේ උත්සවයේදී සරත් විජේසූරිය මහාචාර්යවරයා කියනවා මේ ජනාධිපති අගමැති බලයට ගේන්න කටයුතු කරපු මට සාප වේවා කියලා. එතුමාට සාප වෙනවා. අපි හැමෝම කියනොත් සාප වේවා කියලා. අපි විතරක් නෙමෙයි මුළු රටම කියනවා මුලාසන් මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවේ අයටත් කියන අමිතැති අමිත කොල්ලොන්ටත්. ඒ තරමට අද මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට සාපුණයි කියලා වෙච්චි වැරද්ද නිවැරදි කරගන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා දින 45ක් ඇතුළත තමයි මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ. දින 100න් අගමැතිවරයා වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. හැබැයි මේ දෙන්නෙක් අහුවෙලා අවුරුදු 4ක් යනකොට රටම විනාශ කරලා ඉවරයි. රටම කාලා ඉවරයි. රටේ අනාගත දරුවන් වෙනුවෙන් රටක් ඉතිරි කරන්න නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි දැක්ක පෞගිය දවස්වල අර රද්දොළුවේ සුනිල් අන්තෝනි පියතුමා කරපු ප්‍රකාශයක් සෝපිත හාමුදුරුවන්ගේ අනුස්මරණයට ඇවිල්ලා උන්වහන්සේ කිව්වේ මොකද්ද? ඔව් කිව්වා අපිට වැරදුන බව මාදුළුවේ සෝපිත හාමුදුරුවෝ දිනක් තමන්ට කිව්වයි කියලා. සෝපිත හාමුදුරුවෝ මිය යන්නත් හේතුව එතුමා උන්වහන්සේට වෙච්ච කනගාටුව උන්වහන්සේ බලාපොරොත්තු කඩ වෙච්ච නිසා ජනතාවට මුහුණ දෙන්න බැරි ලැජ්ජාවට මිය ගියේ. ඒකත් මේ ආණ්ඩුවේ වගකීම බාර ගන්න ඕනේ. අපට අවුරුදු ආපස්සට ඇවිල්ලා අවුරුදු 4ක් දිහා බලපුවාම මේ ආණ්ඩුව බලයට පත් කරලා අවුරුදු 4ක් පස්සේ අපිට වැරදිලා තියෙන බව උන්වහන්සේ කියනවා. ඉතින් මේ මුළු රටම අද පිළි අරගෙන ඉවරයි මූලාසන මන්ත්‍රීතුමීනි. මම මේ ඊපරේද දැක්කා යුනිසෙෆ් සංවිධානයේ කියනවා ඔහුගේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය අතර ළමුන් 45ක් ඉන්නවයි කියලා. මම දැක්ක පෞගිය සතියේ මව්බිම පුවත්පතේ තියෙනවා ළමයි 31 දෙනෙක්ගේ හිස්කබල් අලුතෙන් දාන්න සිද්ධ වෙලා කියලා. ඒ සඳහා ආධාර ඉල්ලලා තිබුණා, උදව් කරන්න කියලා තිබුණා. මම අහනවා මේ ආණ්ඩුවේ මැති ඇමතිතුමුන්ගේ දවස ගානේ පුවත්පත්වලට දාන පුවත්පත්වලින් දැන්වීම ප්‍රමාණය බලන්න, එව්වට කොයිතරම් වියදමක් දරනවද කියලා බලන්න, තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න කොයිතරම් මේ ආණ්ඩුව වියදම් කරනවද, තමන්ට හොඳ දේශපාලන ගමනක් යන්න මොනතරම් වියදම් කරනවද, ඇයි ඒ මුදල් මේ දරුවෝ වෙනුවෙන් පාවිච්චි කරන්න බැරි, ඇයි මේ ආණ්ඩුව ඒ පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් කරන්නේ, ඇයි මේ දරුවන්ට විදේශ රටකට හරි ගිහිල්ලා මේ වෙච්ච ආණ්ඩුවේ වැරද්ද වෙච්ච මේ සිද්ධිය නිසා තුවාල ලැබපු දරුවන්ට යම් කිසි රෝවල් ආධාරයක් දීලා විදේශ සංචාරයකට යොමු කරලා විදේශ රෝවල් වලට යොමු කරලා මේ දරුවන්ට බෙහෙත් ටිකක්වත් කරගන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අද මහා පරිමාණයේ හොරකම්, මහා පරිමාණයේ නාස්තිකිරීම් විශාල වශයෙන් කරනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වෙච්චි අය පිළිබඳව සාධාරණයක් ඉටු කරන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ගරු මූලාසන මන්ත්‍රීතුමියනි, කුසුකින්නේ මාස 11ක් දරුවේ මිය යනකොට රටක මේ වගේ දේවල් ගැන හොයන්න ආණ්ඩුව කොයි විදිහට කටයුතු කරයිද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මම මේ කටුව පිටියේ ප්‍රහාරයෙන් කටාන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 97 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ 97 දෙනාගෙන් තුවාල ලැබලා තියෙනවා 230ක්. මේ 97 දෙනාගෙන් අපි දන්නා තරමින් මං හිතන්නේ 80කට වගේ 80කට වැඩි තමයි ලක්ෂ 10 වන්දි ලබා දෙන්න කටයුතු කරේ. අපි දැක්කා ජෝනාවතුංග ඇමතුමාලා ওই වන්දි ගෙවන්න ගිහිල්ලා ඒ මිනිස්සු හූ කියලා ඇරියා. සමහර ඇමතුරු ගිහිල්ලා මෙහෙම සල්ලි කොල ගණන් කර කර තමයි දුන්නේ මිනිස්සුන්ට. ඒ තරම් ඒකේ ප්‍රාරය ලක් වෙච්ච මිනිස්සුන් හැලුවට ලක් කරන්න කටයුතු කරා. ඒ වගේම 230ක් ඉන්නවා තුවාල ලැබලා ආණ්ඩුව වන්දි ගෙවීම කටයුතු කරලා නැහැ. ආණ්ඩුව මේ අයට වන්දි ගෙවීම සිදු වෙන්න ඕනි අගාමාත කාර්යාලයේ අනුබද්ධ තියෙන හානිපූර්ව කාර්යාලයේ ඒකේ තියෙන ලියකියලි සකස් කරනකොට වෛද්‍යවරුන්ගේ උපදෙස්වත් ඒක නිලධාරීන් පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි මේ තුවාල ලැබුව අයට වන්දි ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ. අදටත් මේ පාස් ප්‍රහාරයෙන් තුවාල ලැබපු අය දවස් ගානක් ගිහිලා මාස දෙකක් ගත වෙන මේ අවස්ථාවෙත් මිය යනවා. මම දැක්ක ඊයේ පෙරේදාත් එහෙම කෙනෙක් මිය ගිහිලා තිබ්බා. ඒ නිසා ආණ්ඩුව මේ පිළිබඳව වගකීම් අරන් කටයුතු කරන්න ඕනි. මේ පාස් ප්‍රහාරයෙන් කටුල පිටේ විතරක් නෙමෙයි අඩකල්ප ඒ වගේම කොච්චිකඩේ සිද්ධියට මූණ දීපු මිනිස්සු පිළිබඳව රටේ අවධානය යොමු කරන්න ඕනි. මේ ප්‍රහාරයත් එක්ක මේ ආණ්ඩුවේ කල්මනාකරණය කරගත්තේ නොහැකි නිසා අද රටේ ආර්ථික පවක් කඩා වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම මහ ලොකුට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ ආණ්ඩුව කියවනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමියනි, මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. පළාත් පාලන මැතිවරණ අවුරුදු ගානක් කල් තිබ්බා. පළාත් සභාවද කල් දාගෙන කටයුතු කරනවා. මැතිවරණ තියන්න මේ ආණ්ඩුව බයයි. මේ ආණ්ඩුව මැතිවරණ වලට යන්න ආණ්ඩුව යන්න බය. ප්‍රජාතන්ත්‍රවාදය අමු උල්ලංඝන ආණ්ඩුවක්. බලයකට එනකොට මේකලන් ගෙනාවේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකින්ද ගේන ආණ්ඩුවක් කියලා. අගමැතිවරයාව හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය කියලා. හැබැයි අද මිනිසුන්ගෙන් ඇහුවම හොඳාකාරව කියා දෙන්න කටයුතු කරනවා. මේ වගේම මම මතකයි මම කොළොන්නාවේ ෆැක්ටරිය පිළිබඳව මේ සිද්ධිය වෙලා මේකට ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගේ සම්බන්ධතාවයක් තියෙනවා, ඔහුගේ සහෝදරෙක් සම්බන්ධතාවයක් තියෙනවා කියලා ප්‍රකාශයක් කරා. මම ලැබිච්ච තොරතුරු මත කරපු ප්‍රකාශය වැරදි වෙන්න පුළුවන්. මම ඒ වෙලාවේදී කිව්වා සියලු සංශෝධනවලට යටත්ව මට ලැබිච්ච තොරතුරුයි කියලා. නමුත් අද කමිටුවල්දී මේක සාකච්ඡාවට ගන්නවා. අපි අහනවා මේ එක් ෆැක්ටරියේ ওই කමිටුව සාකච්ඡාවට ගද්දී ප්‍රශ්න කරද්දී මේ ෆැක්ටරියේ අයිතිකාරයෝ මුලින්ම කවුද? ඒ අය වෙනස් වෙලා තියෙන්නේ කවුදද? ඒ අය කාගේ කවුද කියලා හොයා බලන්න ආණ්ඩුව කටයුතු කරාද කියලා. ඒ නිසා මිනිස්සු අතර සැකයක් තියෙනවා. මේ මිනිස්සු අතර සැකයක් තියෙනවා. මේ කමිටුව පත් කරලා කටයුතු කරන්න හදන්නේ මිනිස්සුන්ට වර්ධිකාරයන් සෑබලා දඬුවම් කරන්න නෙමෙයි, වර්ධිකාරයන්ට සුදුහුඩු ගන්න වැඩපිළිවෙලක් කියන එකයි මිනිස්සුගේ තියෙන්නේ. ඒ නිසා මූලාසන මන්ත්‍රීතුමියනි, අද මේ රටේ ආර්ථිකය කඩ වැටලා තියෙනවා. මම දන්නවා ඊයේ පෙරේදා මා මුණගැහෙන්න ආව කටුනායක ටැක්සි ව්‍යාපාරයේ යෙදෙන කණ්ඩායම් අද ගුවන්තොටුපළෙන් සංචාරකයන් එන්නේ නැහැ. ඒ නිසා ඒ අයට ආදායම් නැහැ. හැබැයි ගුවන්තොටුපළේ ඒ අයගෙන් අය කරන මුදල් අඩු කරන්න ඒ අය කටයුතු කරලා නැහැ. ඒ නිසා මිනිස්සු හරි අසන්න තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. බෝම්බෙන් මිය ගිහිල්ලා තුවාල ලැබපු අය වගේම මේ ආර්ථිකය කඩාවැටීම නිසා විශාල ප්‍රමාණයක් අද මේ රටේ අසරණ වෙලා ඉන්නවා. සංචාරක ව්‍යාපාරය අද ව්‍යාපාරේ හිටපු අය කෝටි ගණන් ලක්ෂ ගණන් ණය අරන් සංචාරක හෝටල් හදලා අද ඒ හෝටල් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉදිකිරීම් කර්මාන්ත ශාලා ඉදිකිරීම් කර්මාන්ත මුළුමනින්ම කඩන් වැටලා මිනිසුන්ට ජීවත් වෙන්න ඒකේ ජීවත් වෙච්චි මේසන් බාස්ට අත්වැඩ කරපු එක්කෙනාට අද ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. පුවත්පත් වලින් හැමදාම එක එක ඒවා කියනවා. ආණ්ඩුව සාහන දෙන්න කටයුතු කරවයි කිව්වා. ආණ්ඩුව සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කටයුතු කරයි කිව්වා. හැබැයි පොළොවට බහලා බලන්න මොනවද ආබාධිලා තියෙන සාහන කියලා. ඒ නිසා මේව ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ පිළිබඳවත් ආණ්ඩුවේ අවධානය යොමු කරන්න. තේරීම් කාරක සභාව දාපුවා. කාරක සභාව පිළිබඳව ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා මේක නාට්‍යයක්. මේක පුහුණු කරන්නේ මේ අග්‍රාමාත අරලියගහ මන්දිරය කියලා. අපි නෙවෙයි කිව්වේ. මං හිතන්නේ මෙතන මට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා මේක විපක්ෂෙන් කියනවායි කියලා. අපි කිව්වේ නෑ. ඒගොල්ලන් පත් කරගත්ත ජනාධිපතිවරයා කියන්නේ. අපිට අදාළ නෑ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. එළහරකයි මීහරකයි කුඹුරේ වැඩ කරන්න දාපුවාම ඔය දේ තමයි වෙන්නේ. මුලාසන මන්ත්‍රීතුමියනි, මං කියන්නේ ජනාධිපතිවරයා කැමති එළහරකයි මීහරකයි කියලා. මං කියන්නේ එහෙම තමයි වෙන්නේ. එනිසා අද රටේම ජනතාව මේ ආණ්ඩුව කරේ හිනාව ඉතාමත්ම විහිළුවක් බවට පත් වෙලා අර කතාවක් තියෙනවානේ ඇනසිල් සැමුවෙල් බර්ට් කියලා කලාකරුව තුන් දෙනෙක් වෙන. ඔවුන් තුන් දෙනාට අගෞරවයක් නොවේවයි කියලා මම මේක ප්‍රාර්ථනා කරනවා. මොකද ඔවුන් මිනිසුන් හිනස්සුවේ මිනිසුන්ට විනෝද විදියට. අද මේ රට පාලනය කරන ජනාධිපති යකමැති කතානායක ගැන මිනිසු කියන්නේ ඒ තුන් දෙනාට වඩා දරුණු ලෙස හිලු කාර්යය බවට පත් වෙලා කියලා. ඒ නිසා මේ තත්ත්වයේ රට මුදව ගත යුතු වෙනවා. මේ රට මේ ආණ්ඩුවට කරන්න බෑ. මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා විශ්වාසයක් නැති ආණ්ඩුවක් තුල රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. ආර්ථිකය ගොඩනගන්න පුළුවන් ආණ්ඩුවක් රටේ ඇති කළා මේ රට සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම සඳහා රටේ ජනතාවට අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලීම කරමින් මම නිහඬ වෙන බව ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්වන්තිතුමනි. අරු සභානායකතුමා.
මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම මේ මෙතුමා තේරීම් කාරක සභාව ගැන කතා කරුවා. ඇත්ත වශයෙන්ම මේ තේරීම් කාරක සභාව පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනහැල්ලා ඒ යෝජනාව ඒකත් අන්දෙන් සම්මත වුණා. එතකොට මේකට අත්සන් කළා තියෙනවා, මේ තේරීම් කාරක සභාවට අත්සන් කළා තියෙනවා උදේ ප්‍රභාත් ගම්බන් පිළිබඳ විපක්ෂයේ ප්‍රබල වාසුදේව නානයක් කාට මැතුමා, ටීබී ඒක නායක මැතුමා, අනුර ප්‍රියදර්ශන යාපා මැතුමා, සීබී රත්නායක පොඩ්ඩක් here please sit down man CB Ratnayaka Nimal Lansa mantrituma me me
me Garuda Abanayatuma kiyan
Nimal Lansa mantrituma Anuradha Jayaratna mantrituma Lakshmana Yapa Abhivardhana mantrituma me okkoma asangala thiyena me me patte aya dan eegalu asangala meka sammatola weda karagena yanakota dan eka viruddha katha karana